දෙදහස් දා හතවසරේ පස්වෙනි මාසේ හතරවෙනිදා භාවනා වැඩසටහන ආරම්භක භාවනාව හැටියට මෙසේ සුළු මොහොතක් භාවනාවේ දෙමු. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ භවයෙන් නිදහස් වෙත්වා. මේ පාලි වැකියත් සිංහල වැකියත් සිහිපත් කරමින් සුළු මොහොතක් ඒ ප්‍රාර්ථනාව, ඒ අදිෂ්ඨානය අපේ හිත් තුළ ඇති කරගමු. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ භවයෙන් නිදහස් වෙත්වා. භවය යනුවෙන් අදහස් කරන්නේ සසර සංසාරය. සියලු සත්වයෝ භවයෙන් නිදහස් වෙත්වා. එයි බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන කාර්මික සිත. සබ්බේ සත්තා භවන්තු සුඛිතා. සියලු සත්වයෝ භවයෙන් නිදහස් වෙත්වා. සියලු සත්වයෝ භවයෙන් නිදහස් වෙත්වා. මේ ආකාරයෙන් සිදු කරන ඒ මෛත්‍රියක් අදිෂ්ඨානයක් වරදක් බවට පත් වෙන්නේ සියලුම සත්වයෝ භවයෙන් සංසාර දුකින් නිදහස් වේවා කියන අදහස තමයි ඒකේ කියන්නේ. හැබැයි අර සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා කියුවාම එකේ යම් දුර්වලතාවයක් තියෙනවා. එතකොට ලෝකයේ ත්‍රස්තවාදී වැඩ කරන, පව් වැඩ කරන, අධර්මිෂ්ඨ වැඩ කරන, බුදු දහමට එරෙහිව විනාශ කරන ඒ මිනිස්සුත් නිදුක් නිරෝගීව ශක්ති සම්පන්නව කරගෙන යන වැඩ ටික කරගෙන යන අපි ආශිර්වාදයක් කළා වගේ එකක් දැනෙනවා. එහෙම මෛත්‍රයක් බුදුහාමුදුරුවන්ගේ නෑ. බුදුහාමුදුරුවන්ගේ තියෙන්නේ අර එතකොට භවයෙන් නිදහස් වෙන්න නම් සියලු දෙනාටම මොකද වෙන්නේ? නිවැරදි වෙන්න සිද්ධ වෙනවා. සියලු සත්වයෝ භවයෙන් නිදහස් වෙත්වා. ඒකයි බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රීය කාරුණික අදහස බවට පත් වෙලා තියෙන්නේ. එහෙම නැතුව කරගෙන යන වැඩ කරගෙන යන මිනිස්සුන්ට හයි හත්තිය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කිරීම නෙමෙයි. මස්කඩකාරයටත් හොඳට නිදුක් නිරෝගී හයිය ශක්තිය දිගාසිරි ලැබුණාම එයා මොකද කරගෙන යන්නේ? මේ මස්කඩේම දිගට කරගෙන යනවා. ත්‍රස්තවාදීකට ලැබුණොත් නිදුක් නිරෝගී හයිය ශක්තිය මොකද කරන්නේ? දිගටම ත්‍රස්තවාදී වැඩම වුන් කරගෙන යාවේ. ඒ නිසා අපි අර එහෙම මෛත්‍රියක් නැතුව අර සීලු දෙනාන්ටම බොහොම විද්‍යාමානයි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. භවයෙන් නිදහස් වෙත්වා. සියලු සත්වයෝ සංසාර දුකෙන් නිදහස් වෙත්වා. ඒ ආකාරයෙන් අපි අදිස්ථානයක් ඇති කරගෙන අපේ භවයත් අපි නිදහස් කරගන්න මහන්සි වෙන්නේ. තේරුම් ගත්ත අය ඉන්නවා, යම් ප්‍රමාණයකට තේරුම් ගත්ත අය ඉන්නවා, තේරුම් ගන්න උත්සාහ කරන අය ඉන්නවා. තේරෙන්නේ නැති අයත් ඉන්නවා. තේරෙන්නේ නැති අයට කියන්නේ තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒක තමන්ගේ දුර්වලකමක් කියලා තේරුම් අරගෙන තේරුම් ගන්න මහන්සි වෙන්න, කැප වෙන්න. එවිට ඒක අනිත් අය තේරුම් ගත්තා වගේ, අතීතයේ තේරුම් ගත්තා වගේ, වර්තමානයේ තේරුම් ගත්තා වගේ ධර්මය ඒ අයටත් යම් දවසක තේරුම් ගන්න හැකියාව තියෙනවා. මිනිස්සුන්ගේ උපාදානය හරියට අර නැංගුරන් දාපු වගේ මේ එක තැනක බැහැගෙන මුල් ඇදගෙන තියෙන්නේ. තෘෂ්ණාව, තණ්හාව වගේ දේවල් මුල්නේ. මේව සංසාරයේ අල්ලගන්න මුල්. ඒ වගේ අර නැවත නැංගුරන් දාලා වගේ සමහර අයගේ තමන්ගේ පදනම, තමන්ගේ දෘෂ්ටිය, තමන්ගේ ආකල්පය හරිය තදින් සිත් දරාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට ඉතින් එතනින් එහාට යාගන්න බැහැ කියන කතාවේ තියෙන தત્ත්වය ඒකයි. අතහරින්න බැරි කම. අතහරින්න නම් විද්‍යාමාන වෙන්න ඕන, සත්‍ය තේරුම් ගන්න ඕන. අතින් අල්ලගෙන ඉන්නේ රත්තරන් දන්වැලක් කියලා හිතෙන නිසා තමයි මිනිස්සු මේව අල්ලගෙන ඉන්නේ. හැබැයි කොයි වෙලාවක හරි අතින් අල්ලගෙන ඉන්නේ සර්පෙක් කියලා තේරුම් ගත්තොත් මොකද කරන්නේ? එවලෙම අතහරිනවා. අතහරින කියන්න ඕන නැහැ. අපි දන්නවනේ කකුල් දෙක ළඟට හරි බොරු සර්පෙක් හරි දාලා එහෙම නැත්තම් ඔන්න සර්පෙක් කිව්වහම කොච්චර උඩපයින්නවද කියලා නේද? ඒ කියන්නේ ඒ තරම් බයයි. එහෙමනම් මේ මිනිස්සුන්ට කියන්න තියෙන මෙච්චරයි. අසාරේ සාර වටිනවා. ඔබ අසුරු දෙයක් අල්ලගෙන ඉන්නේ වටිනා දෙයක් කියලා. ඒක අතහැරියේ නැති වුණොත් මොකද වෙන්නේ? નિસરු දෙයට හොඳ විපාක හම් වෙන්නේ නැහැ. નિસરු දෙයට નિસરු විපාකම ලැබෙනවා. පස්සෙන් දුකයි කියන තේරුමක් නැහැ. අර කීමලක් තියෙන ගමේ නේද? කැවෙන්නයි ඔඩොක් වේදාගෙන කෑවෝ කෑවෝ කියන්න එපා කියලා. තියාර ඒ වගේ මේ මිනිසුන් ලෝකේ කරන්නේත් ඒක අසරු දේවල් අරගෙන පස්සේකින් පීඩා විඳින දුක් විඳිනවා. ඉතින් නිසි දර්ශනයක් නැහැ ලෝකෙටම. ඉතින් බෞද්ධ සුළු පිරිසකට මේ දර්ශනය ලැබිලා තියෙනවා. අනිත් අයට එහෙම දහමක් නැහැ. තියෙන්නේ සාමාන්‍ය පිළිවෙත් ටික කරගෙන කාල බීලා ඇඳලා පැලඳලා ජීවත් වීමේ අවසරයේ පමණයි. අපි මේ කරන භාවනාවේ මේ වැඩපිළිවෙලේ අවසාන ප්‍රතිස්ථාව ප්‍රතිඵලය කුමක්ද වෙන්න ඕන? මොකද අපේ බලාපොරොත්තු, මොකද අපේ අවසාන ප්‍රතිස්ථාව මේ ධර්මයේ? නිවන, නිර්වාණය. නිර්වාණය කියුවහම මේකට මේක අපිට සම්බන්ධ එකක් නෙමෙයි. ආයක බුදුවරුන්ගේ කාලෙදී සම්බන්ධ දෙයක්. ඒක මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමරෙන් කාලේ සම්බන්ධ දෙයක් කියලා තමයි බොහෝ දෙනාගේ අදහස. නිර්වාණය කියලා කියන්නේ නිවන් දැක්ක කියලා කියන්නේ ආයේ උපදින්නේ නැහැ. එහෙම කතන්දරයක් තමයි ගොඩාක් දෙනෙක්ගේ මනස තුළ තියෙන එකක් නෙමෙයි. නැවත උපදින්නේ නැහැ කියන කතාවක් නෑ. විශේෂයෙන්ම සඳහන් වෙන්නේ විශේෂයෙන් මේ පිළිබඳව විග්‍රහ වෙන තැන්වල බුදු කෙනෙකුට උපතක් ඇද්ද නැද්ද කියන විග්‍රහයක් කරන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඒක ඉදින් තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. හැබැයි හොඳටම විශ්වාසයි මෙතන සත්වයක් නැහැ කියලා. මෙතන පුජ්‍යලයක් නැහැ කියලා. ඊට පස්සේ හිතා ගන්න පුළුවන් නේද අනිත් ටිකට උත්තරේ මොකද්ද කියලා. ඉතින් ගොඩාක් දෙනෙක් ඔය භවය, සංසාරය, උප්පත්තිය, අර මේ අහගෙන ආපු අයට මම ඉස්සෙල්ලා කියන්නේ මෙතන ඉන්නවද සත්‍යෙක්? මෙතන ඉන්නවද පුජ්‍යලේ? ඒකට උත්තරයක් දෙන්න කියලා. එතකොට මොකද්ද උත්තරේ වෙන්නේ? ඉන්නවද? ඉන්නවා. ඒකනේ දැනෙන්නේ. ඒ දැනෙන දේ තුල ඉන්නවද කියලා ඔබ බලන්න. හොඳින් බලාගෙන යන්න බලන්න. එහෙම බලාගෙන ගියාම මොකද ප්‍රතිඵලය? යම්කිසි විඥාන මායාවක රැඳී ඇති නිසා සත්පුජ්‍යලාත්මයක් හැවක් පොරවාගෙන ඉන්නවා, කෝට් එකක් පොරවාගෙන ඉන්නවා. ඒ කෝට් එකේ තියෙන අවිද්‍යාව හේතුවෙන් තමයි සත්පුජ්‍යල ශක්තිය මෙතන පවතින්නේ. හැබැයි විද්‍යාව උපදවනොත් අන්න අවිජ්ජායත්තේ අශේෂ විරාග නිරෝධෝ කියන ක්‍රමයට ආරම්භ වෙනවා. අවිද්‍යාව තියෙනකම් සත්පුජ්‍යලාත්මය ගොනු වෙනවා. විද්‍යාව පහළ වෙච්ච තැන සත්පුජ්‍යලාත්ම තත්වය විසිරී යනවා. හැබැයි නැති දෙයක් වුණත් ඒක අල්ලගත්තහම ඒ තුළ වේගයක් තියෙනවා. ඒක තමයි හැටි. නැති දෙයක් තමයි අල්ලගත්තහම වේගයක් තියෙනවා. මිරිඟුවේ ජලය නැහැ තමයි. නමුත් ඒක දුටුවාම රැවටීමක් තියෙනවා. රැවටීම නිසා දිවීමක් තියෙනවා. ඒක තරයි ස්වභාවය. මේ යම්කිසි චිත්ත තරංග මාලාවක් අල්ලා ගැනීම නිසා පුජ්‍යල సంతානයක් ගොඩනැගිලා පුජ්‍යල ශක්ති සමූහයක් දී වෙලා තියෙනවා. ඉතින් ඔබට කරන්න තියෙන්නේ අතීත දුක හරි අනාගත දුක හරි නෙමෙයි, මේ මොහොතේ දුක නැති කරන්න. මේ මොහොතේ දුක නැති කරන්න. ගැඹුරු ආධ්‍යාත්මය තුළ, බාහිරෙන් නෙමෙයි, ඔබ ගැඹුරු ආධ්‍යාත්මයේ ප්‍රශ්නේ විසඳන්න ඕන. ගොඩක් අය මේ බාහිර ප්‍රශ්නේ, සිතේ ප්‍රශ්න විසඳ විසඳ ඉන්නවා. බාහිර දේවල් ඒව තියෙන්නරින් ඒව පොඩි අල්ප දේවල්. බාහිරෙන් මොනතරම් මේ දෙයක් වුණත් මේ පරමාර්ථයත් එක්ක බලනකොට ඒව අල්ප දේවල්. පරමාර්ථ වශයෙන් තමයි මිනිස්සුන්ට විශාලම ගැටලු තියෙන්නේ. ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය තුළ සම්පූර්ණේම නිර්වාණ කියන ස්වභාවයක් තියෙනවද? බැඳීම් නැති අවස්ථාවක් තියෙනවද? ආන්න ඒකයි නිර්වාණය. ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය වෙලාගත් යම් සිද්ධාන්තයක් තියෙනවද? ආන්න ඒක තමයි සංසාරය කියලා කියන්නේ, වාන කියලා කියන්නේ. ඒ නිසා ඔබ සැලකිල්ලෙන් ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය දෘෂ්ටි වලින් තොරව නිදහස් කරගන්න. සංකල්ප වලින් තොරව නිදහස් කරගන්න. පුජ්‍යලත්වයෙන් තොරව නිදහස් කරගන්න. පුජ්‍යලේකු ඉතිරි නොවන ලෙස නිදහස් කරගන්න. ගැඹුරු ආධ්‍යාත්මය. පුජ්‍යලත්වයෙන් තොරව ආස්වාස ප්‍රාස්වාසයේ තේරෙනවා නම් බොහොම වටිනවා. පුජ්‍යලත්වයෙන් තොරව හඳ ඇසෙනවා නම් බොහොම වටිනවා. පහළ වෙන සිතුවිලි අතර පුජ්‍යලත්වයෙන් තොරව වාසය කරනවා නම් බොහොම වටිනවා. කිසිත් අලවාගෙන කිසිත් බඳවාගෙන නොබලනවා නම් බොහොම වටිනවා. ශූන්‍යත්වය හෝ වේදනා වශයෙන් සංස්කාර වශයෙන් විඥාන වශයෙන් නොපවතිනවා නම් බොහොම වටිනවා. ඕමගේ සියල්ල සංවරයි. සංවරයි කියන්නේ හරි තැන්පත්. ගැඹුරු ආධ්‍යාත්මය සියල්ල සංවරයි තැන්පත්. බොහොම වටිනවා. සම්භත්ත සංවරෝ සාදු. සියල්ලගේ සංවර භාවය බොහොම වටිනවා. ඉතාම සරල දෙයක්, කුඩා දෙයක් තමයි මේකේ තේරුම් ගන්න තියෙන්නේ. නමුත් ඒ කුඩා දේ සංකීර්ණ නිසා දකින්න අමාරුයි. දැන් අපි පරමාණුව කියලා ගත්තහම ඒක ඉතාම කුඩා දෙයක්නේ. කුඩා වැඩි වුණාම මොකද වෙන්නේ? දකින්න අසීරු. මේකත් ඒ වගේ පෙනුතුනේ. මේක ඉතාම සමීපවම තියෙන දෙයක් ජීවිතේට. නිර්වාණය කියන එක ඉතාම සමීපව පවතින දෙයක්. ඒ සමීප වැඩි නිසා තේරෙන්නේ නැහැ. ටිකක් දුරින් තියෙන ඒවා පේනවා. ඉර පේනවා, හඳ පේනවා, තාරකා පේනවා, ගහකොළ ඈත තියෙන කඳු වැටි පේනවා. තමාව පේන්නේ. ඉන්ද්‍රියන් හැදිලා තියෙන්නේ එහෙමයි. තමාට හුම්කම් දෙන්න නෙමෙයි. තමාව බලන්න නෙමෙයි. තමාව තේරුම් ගන්න නෙමේ. එතකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුන් කී කල කී නොකී දේ පිළිබඳව කල්පනා කර කර ඉන්නේ නැතුව තමා දෙස බලන්නේ කියන ඒ දීපු ඒ වදනේ අනුශාසනයේ මොනතරම් අත්තනාව අවෙක්කීය කතානය කතානිච කියලා ඒ කියපු කතාවේ මොනතරම් මේ ගැඹුරක්, මොනතරම් පාසයක් තියෙනවද කියන කාරණේ ටිකක් ගැඹුරින් හිතන්න සිද්ධ වෙන කාරණය. අපි දිහා බලන්නේ නැති කම කියන එක. අපි දිහා අපි බැලුවොත් අපිට පුළුවන් මේ නිවන තේරුම් ගන්න මේ හැම තිස්සෙම අන් දෙයක් දෙහා බැලීම නිසා තමයි නිවන වැහිලා තියෙන්නේ. අපි හරියට අපි දිහා බැලුවනම් නිවන අපිට දකින්න පුළුවන්. ඉතින් ගොඩාක් දුරට මතු පිටින් අපි දිහා බලනවා කියලා කරන්නේත් ආයි අර අතීතය දිහා බලන එක. අතීත මතකයන් ටික දිහා බලාගෙන ඉන්න එක තමයි අපි දිහා බලනවා කියලා හිතන්නේ. ඒකත් නෙමෙයි. මොකද හරියටම අපි දිහා බලනවා කියන්නේ කයයි ශරීරයේ දිහා බලනවායි කියලා කියයි. ඒකත් නෙමෙයි. හිත දිහා බලනවායි කියලා කියයි. ඒකත් නෙමෙයි. සිතුවිලි දිහා බලාගෙන ඉන්නවා කියයි. ඒකත් නෙමෙයි. ඒ ඔක්කොම මොනවද? ඒ අතීතයෙන් ගත්ත ඒවා, අනාගතයෙන් ගත්ත ඒවා, අර ඒවත් අනුන්ගේ. ඒකත් අන් දේවල් හැටියට තමයි ගණන් ගන්නේ. ඒක හරියටම තමා කියන කෙනාව දකින්න ඕන. තමා නැති වෙන්නේ ඇත්ත වශයෙන්ම තමා කියන්නේ කවුද කියලා දැක්කොත් විතරයි. නැත්නම් ගොඩාක් දෙනෙක් තමා කියලා එක්කෙනෙක් දකින්නවා. හැබැයි ඒ ඔබට හොඳටම තේරෙනව නේද ඒ තමා කියන කෙනා කියලා වුණත් ඒක හදාගත්තට ඒක නිකන් නිර්මාණයක් කියලා. අපි දකින්න එක එක පුජ්‍යලයාගේ එක එක මේ කාල පරාසයන් වලදී එයා තුල පවතින තමාව වෙනස් වෙන විදිය. නිලතලයක් ලැබුණාම මේ නිලතලයත් එක්ක තමයි එයා තමා කියන ප්‍රේම එක හදන්නේ. උගත් සමත් දැනුමක් තියෙනවා නම් උපාදීයක් වෙන ඒකත් එක්ක හදන්නේ. ධන පෝෂකකමක් තියෙනවා නම් ඒකත් එක්ක හදන්නේ. ඔබට තේරෙනවද ඒක? හැමෝම කුඩා කුඩා වෙනස්කම් සහිතව තමා කියන්නේ යම්කිසි ඉමේජ් එකක් හදාගත්ත දෙයක් මේ පින්තූරයක් කියලා තමන්ට තේරෙනවද? එතකොට ඒද තමා? ඒ තමා නෙවෙයි. ඒත් අපි හදාගත් එකක් තමයි අපි ආරෝපණය කරගෙන ඉන්නේ තමා කියලා. විදුහල්පති තමා, ආචාර්ය තමා, ව්‍යාපාරික තමා, ස්ත්‍රී තමා, පුරුෂ තමා, වයසක තමා, මව් තමා, පිය තමා හැටියට ඉන්නවා. දෙමස්සේ හොඳ තමා, නරක තමා, පින් තමා, පව් තමා. ඒ තමාද? එතන තමා දකින්නවද නෑ මේ තමා හදන? තමා නම් ඇත්තටම පොදු වෙන්නේ පොදු කාරණයක්. මේ ලෝක සත්‍යය anu පොදු කාරණයක්. එතකොට එවිට පිරිනතුන්ට මේ පුජ්‍යලයෙන් පුජ්‍යලයට වෙනස් වෙන කාරණයක් හමු වෙච්ච හැම මොහොතකදීම ඔබට තේරි යන්න ඕන කාරණයක් තමයි මේ හදාගත් එක. මේක හදාගත් එක. මේක පොදු එකක් නෙමෙයි කියලා. මේ පොදු දෙයට අපි දකින්න ඕන. පොදු නම් තමා එකම ස්වභාවයක් තමයි සියලු දෙනාටම පවතින්නේ. නානත් කාය නානත් සංඥා වුණාට නිර්වාණය එහෙම වෙන්නේ නැහැ. නිර්වාණය හැමෝටම පොදුයි, එක හා සමානයි. බුදුවරුන්ටත් රහතන් වහන්සේලාටත් පසේ බුදුරජාණන් වහන්සේලා කියලා එහෙම කාලෙකදී නිර්වාණය යම් කිසි කෙනෙක් අවබෝධ කරගන්නවා නම් ඒ ඇයට ඒක සමානයි. ඇත්ත වශයෙන්ම මේ පසේ බුදුවරු ඉන්නවා, ඒ පහෙන් නිදහස් වෙච්ච බුදුවරු තමයි නැත්තේ. දැන් මේ ඉන්න අබුද්ධෝත්පාද කාලේ ඔක්කොම ඉන්නේ පසේ බුදුවරු. ඒකේ අදහස් වෙන්නේ මොකක්ද? ඕ ඉන්ද්‍රියන් පහේ බුද්ධිය තියෙන්නේ. ඒක මගේ නිර්වචනයක්, ඒක අර පොතේ තියෙන එකට ගලපන්න එපා. මේ කොහොමත් ඉතින් අද කාලෙත් වැඩිපුරම පසේ බුදුවරු තමයි. මේ ලෞතුරා බුදුවරු, ලෝකෝත්තරත්වයට පත් වෙච්ච බුදුවරු, එහෙමත් නැත්නම් ඒ අරහත්ත්වයට පත් වෙච්ච, එහෙම නැත්නම් ඉන්ද්‍රිය වලින් තොර වෙච්ච බුදුවරු හොයාගන්න අමාරුයි. ඉන්ද්‍රිය ඥානෙට සාපේක්ෂිතව ඉන්න අය ඉතින් පහේ බුද්ධිය තමයි තියෙන්නේ. පහේ බුද්ධියෙන් නිවන් දකින්නේ නැහැ. පහ ඉක්මෝපු බුද්ධියකින් තමයි නිවන් දකින්න. පහ ඉක්මෝපු බුද්ධියට කියන ලෝකෝත්තර කියලා, පහේ බුද්ධියට කියනවා ලෝකීය, ලෞකික, ලෝකයේ බුද්ධිය කියලා. ඒක තාමත් බලන්න ඔය ඉන්ද්‍රියන් පහනේ නේද ඔය පාවිච්චි කරන්නේ? ඕක ගලවල විසි කරන්න ඕන. ඉන්ද්‍රියන් පහ නැතුව ඇවිදගෙන යන්න ඕන. ඉන්ද්‍රියන් පහ නැතුව වැඩ කරන්න ඕන. ඉන්ද්‍රියන් පහ නැතුව කල්පනා කරන්න ඕන. ඉන්ද්‍රියන් පහ නැතුව පවතින්න ඕන. ඉන්ද්‍රියන් පහ නැතුව භාවනා කරන්න ඕන. ඉන්ද්‍රියන් පහ තිබ්බහම තමයි ලෝක ලෙඩේ. පහෙන් තොරව පහෙන් එහාට වෙලා තමයි ඉන්න ඕන. පහට අහුනොත් එහෙම මාරයට අහුණා. මාරයාගේ උගුලට අහුණා. තේරෙනා නේද? ඒ වගේ පහේ දැනුමනේ අරන් තියෙන්නේ. ඉතින් හරි ඕනම කෙනෙක් අරගෙන තියෙන්නේ හරි කියලා බලන්න. දැන් බෞද්ධයා බුද්ධ ආගම අරගෙන තියෙන්නේ හරි. ඒක තමයි ලෝකේ තියෙන හොඳම ආගම කියලා. ඊට පස්සේ අනිත් අය අරගෙන තියෙන්නේ අපේ ආගම ලෝකේ තියෙන නරක ආගම කියලාද? ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ ලෝකේ තියෙන හොඳම ආගම මේ අපේ ආගම තමයි කියලා. ඒක තමයි හරිම ආගම කියලා උන් හිතාගෙන ඉන්නේ. අවසානයේ ඒගොල්ලන්ට කවදක හරි ඉතින් තේරෙනවා අපි මේ හොඳම දෙයි කියලා අරගෙන තියෙන්නේ නිකම් මතවාදයක් විතරයි කියලා. ඉන්ද්‍රයන්ට රැවටීමක් විතරයි කියලා තේරෙවි. නරකයි කියන එක නෙමෙයි. සියලුම දේවල් හොඳයි. හරි දේ මුණ ගැහෙනකම් නේද? ලූලා නැති වලට කනයා පඬිතයා කියනවා වගේ මේ සත්‍ය පහළ නොවන තාක්කල්ම ඒ අසත්‍ය සත්‍යයි. මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ දෙහා ලෝකයක් නැහැ කියලානේ. දැන් බෞද්ධයෝ හරි වේවා මේ ඉන්ද්‍රයන් පහට දැනෙන ලෝකයට එහා ලෝකයක් නැහැ. පිටිතාගෙන හිටින්නමයි. ඒ දැනුනට වැඩි දෙයක් ඊට වැඩි නෑ. දැනුමෙන් එහා දෙයක් කොයිද? ඔක්කොම තියෙන දැනුමේ කියලා තමයි හිතන්නේ. දැනුමෙන් එහා දෙයක් තියෙනවා. දැනුමෙන් එහා දෙයක් තියෙනවා. අන්නේ දැනුමෙන් එහා තියෙන දේ තමයි ධර්මය කියන්නේ. ඒ ලේසිපාසු මිනිස්සුෙකුට ඔබ තේරෙයිද? අතිශය ප්‍රඥාවන්ත වූ, අතිශය වීර්යවන්ත වූ, අතිශයින්ම සිහිය දියුණු කරපු, අතිශයින්ම සංසාරික පුරුදු පුහුණු වීම් තියෙන කෙනෙකුට තේරෙනවා. මේ අපි උප්පත්තිය නැති කරන්න උත්සාහ කරනව නෙමෙයි. අත්ත වශයෙන්ම උප්පත්තියක් නැති බව තේරුම් ගන්න උත්සාහ කරනවා. අවරේක තේරෙනවා. උප්පත්තිය නැති කරන්න උත්සාහ කරනව නෙමෙයි. උප්පත්තියක් නැති බව තේරුම් ගන්න උත්සාහ කරනවා. දැන් මිරිඟුව පිළිබඳව අපි අවබෝධයක් ලැබුවොත් අපි ඒක ජලය නැහැයි කියලා අවබෝධ කරගන්නේ ජලය තීද්දි ජලය නැහැයි කියලාද? නෑනේ. ජලය නැති නිසා ජලය නැහැ කියලා අවබෝධ කරගන්නවා. එතකොට මෙතන විද්‍යාමාන වූ සත්‍ය වූ සංසාරයක් නැහැ, සසරක් නැහැ කියලා යථා අවබෝධ කරනවා. ඒ අවබෝධ කිරීමෙන් තමයි සත්‍යයට පහළ වෙන්නේ. හැබැයි ඉතින් රැවටීම තියෙනකන් එයාට සංසාරයක් තියෙනවා. මොකද සංසාරයක් කියලා මැට්ටෙන් හරි හැදුවාම ඒක තියෙනවනේ. දැන් ඔබ හදනවා මැටි ගොඩක් ගන්නවා. මැටි ගොඩක් අරගෙන හදනවා බෝනික්කේ. චිත්‍රයක් හදනවා. එතකොට ඊට පස්සේ ඒ තුල චිත්‍රයක් තියෙනවද නැද්ද? නේද? හැඟීමක් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් ඔන්න මම ගන්නවා සුදු බෝඩ් එකක් මෙතන. සුදු බෝඩ් එකක් අරගෙන මම තීන්ත වලින් මොනවා හරි සිතුවමක් ඇති කරනවා. මුලින්ම බය හිතෙන ත්‍රාස්‍ය ඇති වෙන කපාරට හිත තැති ගන්න පින්තූරයක් අඳින්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඉතාම දැක්කහම දුක හිතෙන මනස කඩාගෙන වැටෙන සංවේගයට පත් වෙන චිත්‍රයක් අඳින්න පුළුවන්ද බැරිද? පුළුවන්. තරහව කේන්ති යන චිත්‍රයක් අඳින්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ ළඟ තියෙන රාග සිතිවිලි ඇති වෙන විදිහේ චිත්‍රයක් අඳින්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි තිබුණේ තීන්තයි කොලෙයි විතරයි. ආයි ඒක මකල දාන. එතකොට මේ පේනව නේද? ඇඳගත්තහම මේ ඇඳගත්ත දේ තමයි අපිට සංවේදී වෙන්නේ. එහෙමනම් මේ මිනිස්සු සංසාරේ අඳිනවා. සංසාරේ අඳිනවා. ඒකට කියනවා කර්ම. කර්ම රැස් කරනවා කියලා. සංසාරේ සිතුවම් කරන සමහර අයගේ සිතුවම් අපායක් කරගන්නවා. සමහර අයගේ සිතුවම් මනුෂ්‍ය ලෝකයක් කරගන්නවා. සමහර අයගේ ලෝක තිරිසන් ලෝකයක් කරගන්නවා. සමහර අයගේ ලෝක දිව්‍ය ලෝකයක් කරගන්නවා. සමහර අයගේ ලෝකේ ඕම වශයෙන් යනවා. ඔය සිතුවම් ඇඳලා 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 එයාට තේරෙන අවස්ථාවේ මේක සිතුවම් අඳින එකේ තේරුමක් නැහැ, ඇඳලා නිමාවක් නැහැ. කොලේ ඔහොම තියන්න ඕන කියලා. කොලේ හිස්ව තියන්න ඕන කියලා එයාට හිතෙනවා. ආන්න ඒකට තමයි අනිත්‍ය කියන්නේ. කියන්නේ ඩොට් එකක්වත් තිබ්බේ නැත්නම් ඒක එතන තියෙන අනිත්‍ය. එක ඩොට් එකක් හරි තිබ්බොත්, එක පින්සල් පාරක් තිබ්බොත් මොකද වෙන්නේ? ඒක නිට්ටය. ඒකයි ස්වභාවය. අපි නිට්ටය කරනවා. හැම තිස්සෙම තියෙන බලන්න නිට්ටයන් ගොඩකට ඔබ අස්සම් කරලා දෙනවා. බලන්න මම ස්ත්‍රියක් වෙමි කියන තැන එයා අස්සම් කරනවා. එතකොට එයා ස්ත්‍රියක්. මම පුරුෂයෙක් වෙමි කියලා දැම්මම එතන අස්සම් කරනවා. එයාගෙත් ඒ අයිතිය. මම මේ ආකාරයේ කෙනෙක් එතනත් අස්සම් කරනවා. මම මේ ආගමික කෙනෙක් එතනත් අස්සම් කරනවා. මම මේ ජාතික කෙනෙක් එතනත් අස්සම් කරනවා. දැන් මෙතන කියන්නේ ඕන ජාතියක් එකයි ඕන ආගමක් එකයි මොනව නෙමෙයි. ඔක්කොගේම ළඟ තියෙන පුස්තතිය කියන එක මිසක් ඔක්කොම එකයි කියන එක නෙමෙයි. එතන නේද? ඔක්කොම ජාතීන් ළඟ තියෙන, ඔක්කොම ආගමිකයෝ ළඟ තියෙන, ඔක්කොම මේ බහු මතවල තියෙන්නේ පුස් ගතියක් කියන එක මිසක් ඔක්කොම එකයි කියන එක නෙමෙයි. එහෙම එකයි කියලා දෙන්නේ ওই මිනිස්සුන්ගේ පුස් ගතිය. ඒ මිනිස්සු නැති කර ගන්න ඕන. ඒ පුස් මානසිකත්වයේ ඉඳි ඔක්කොම එකයි කියලා බාර ගන්න එක ධර්මය නෙමෙයි. අපි පුස් ගතිය දුරු කරන්න ඕන. දර්ශනයෙන්, අවබෝධයෙන්, දැක්මෙන් අපි ඒක දුරු කරන්න ඕන. මේ පුජ්‍යලයට කිව්වට ගැටෙන්නේ නැතුව ඉන්න කියලා පුජ්‍යලයා ඉන්නේ නැහැ ගැටෙන්නේ නැතුව. පුජ්‍යලයට කිව්වට සාමකාමීව ඉන්න කියලා පුජ්‍යලයා සාමකාමීව ඉන්නේ නැහැ. පුජ්‍යලයේ ලෝකේ හදන්න බෑ. පුජ්‍යලයා කියන්නේ විෂමයි. පුජ්‍යලයන්ට තියෙන්නේ මේ නැති කමක්වත් බැරි කමක්වත් එහෙම නෙමෙයි. පුජ්‍යලයා කියන සත්වයාට මේ තියෙන මහ පුදුම රෝගයක්, ඒක තමයි ඌනතාවය කියන එක. ඌනතාවය කියන එක නොසෑහෙනකම, මදිකම තියෙනවා. ඒ පුජ්‍යලයාගේ ස්වභාවය ඒක. මොන දේ තිබ්බත් එයා සැනසීමෙන් නෑ. ඉතින් පුජ්‍යලත්වයෙන් තොර වුණාට පස්සේ ඇතත් සැනසීමෙන් නැතත් සැනසීමෙන් ඒ ගැඹුරු ආධ්‍යාත්මය. ඇතත් සැනසීමෙන් නැතත් සැනසීමෙන්. ඒකට හේතුව ඇත්තෙත් නැති නිසා නැත්තෙත් නැති නිසා. ඇත්තන් ඇත්තේ පුජ්‍යලයාටයි නැත්නම් නැත්තේ පුජ්‍යලයාටයි. පුජ්‍යලත්වය දුරු කර ගැනීම කියන්නේ සියලුම ප්‍රශ්නවලට විසඳුම. කමයික විසඳුමයි. පුජ්‍යලත්වය දුරු කර ගැනීම කියන්නේ සියලු ප්‍රශ්නවලට විසඳුම. ඒ නිසා මේ පුජ්‍යලත්වයේ දුර වෙන දහම සියලු සත්වයන්ටම ලබා දුන්නොත් එම් පුදුමාකාර විදියෙ ලෝකේ සමග සම්පන්න භාවයක් ඇති වෙනවා. හරි බුද්ධිගෝචර මේ පරිසරයක් සමාජයක් හැදෙනවා. මේ හරි ලස්සනයි. මේ සුවකහ සමාන බුද්ධිමය රටාවකින් ඥානමය රටාවකින් දාර්ශනික රටාවකින් පවතිනවා. ඒ බුද්ධිමය පරාසයේ දුරස්ත භාවය ඔය දියුණු රටවල්වල අඩුයි. මිනිස්සු ගොඩාක් එක හා සමාන බුද්ධිමය හා පෞරුෂයමය සමානාත්මතාවයක් තියෙනවා හැම දෙනාගේම වගේ. නමුත් මේ ලංකාවේ වෙලා තියෙන මහා පුදුම වෙනසක් තියෙන්නේ. නාදණේ ගත්තොත් අතේ ඇගිලි වගේ. එක විදියක් නෑ. හරි පුදුමයි. කෙනෙක් ඉතාම ගුණ සම්පන්න දාර්ශනිකයි, තව එක්කෙනෙක් අන්තිම පාත්තයි මෝඩයි. සමහර ඒවා කොහෙන් ඉගෙන ගත්තද දන්නේ නැහැ. බුද්ධ ආගමෙන්ම ඉගෙනගෙන වෙන්නේ නැති කේලම් කීම හොඳ නැහැ කියලා අපි කේලම් කියනවා කියන එක උගන්වනවානේ. මොකක්ද අම්ම කේලම් කියන්නේ කියලා අහන පොඩි කාලෙම. පුතේ මෙතන තියෙන දේවල් අතෙන්ද ගින් කියන එක. ආහහා ඒකද? හරි හරි මං කරන්න වැඩේ කියලා පටන් ගන්නවා. කොටෝනවාක හොඳ නැහැ කියලා කියනවා. මෙයා ඉගෙන ගන්නවා මොකද්ද? මොකද්ද මේ දෙන්නේ කොටෝනෝ කියන්නේ? දෙන්නේ කොටෝනෝ කියන්නේ ඒ දෙන්නට කේලම් කියලා මෙහෙම කොටෝන එකනේ කියලා කියපු ගමන් ඔන්න ඉගෙන ගන්නවා. ඒක අපි පස්සේ බලනකොට බුද්ධ ආගම විතර සමාජයට වැරදි උගන්වපු ආගමක් ලෝකෙ කොහෙවත් නැහැ. තේරෙනවද? බොරු කියන්නපා කියලා උගන්වනු. ඒ හවස ফুল ටයිම් උගන්වනවා. බණ රේඩියෝ තාලිකා දාගෙන ෆුල් ටයිම් උගන්වන බොරු කියනවා කියන්නේ මොකද්ද කියලා? ඔක්කොම ටික බොරු කියනවා. තේනනේ? කොහොමද ටික බොරු කියනවා? ඊට පස්සේ එහෙම තමයි. සුරාපානය කරන්න එපා කියන එක ෆුල් ටයිම් උගන්වන සුරාපානය කිරීමේ මේව වෙනවා, මේව වෙනවා, මේව වෙනවා කියලා කියනවා. ඊට පස්සේ අමාත්‍යප සංවිධානය කියලා එකක් හදා ගන්නවා. ඒගොල්ලෝ ස්ටිකර් එකක් ගහනවා බියර් තිත්තයි කියලා. මේ ලංකාවේ අමාත්‍යප සංවිධානය කරන ගොන් වැඩ බියර් තිත්තයි කියලා. බියර් සමාගම තමයි ඒකට මං හිතන්නේ උදව් කරන්නේ ඒ අමාත්‍යප සංවිධාන වලට. තිත්තයි කියලා හැමතැනම බස්වල බෝඩ් ගහන කොල්ලෝ අහන ඇත්තට මේ මේ බං මේ බියර් තිත්තද කියලා බලන්න බොනවා. ඒක කාටුණත් ආසිතෙන් නැද්ද? හරි මනෝවිද්‍යාත්මක ක්‍රමයක්. බියර් තිත්තයි කියලා ගැහුවාම ඒ ඇත්තද තිත්තද කියලා ගොන්න හිතෙනවා. ඉතින් හරි මේ ලස්සන වැඩපිළිවෙළ තියෙන රටක් මේක. හරිම චෝක්. හරි හරි ලස්සනයි ඒවා. ඈ හරි ලක්ෂණයි. හරි ලස්සනයි. ඒක තමයි තියෙන දේ. අපි අපි දන්නේ නැතුව අපි උගන්වලා තියෙන්නේ වැරදි දේවල්. පන්සලේ චිත්‍රවල ඇඳලා ඇඳලා ඉගෙනුවේ වැරදිදී. විසක් පොයට තොරණේ, පොසොන් පොයට තොරණේ ඉගැන්වේ වැරදිද? දැන් අපි හිතමුකෝ මේ චුල්ලපදුම ජාතකයේ කියලා. ඒ ජාතකයේ පුරාවට උගන්වනවද හොඳ දෙයක්? හොඳ දෙයක් උගන්වන්නේ නැහැ නේ. උගන්වනෝ වාද ભેදක. ඊට පස්සේ අර රජු රෝන්ගේ අතර තියෙන ප්‍රශ්න. ඊට පස්සේ පලා යාම. ඊට පස්සේ ස්ත්‍රී ටික ඔක්කොම මරාගෙන කෑම. ඊට පස්සේ අර කොටෙක් කුට පෙම් බැඳලා තම ස්වාමියා ගලෙන් පල්ලෙහාට තල්ලු කිරීම. මේ මේ ඔක්කොම ඉමේජ් එක මේ ගත්තාම සමස්තය වශයෙන් ගත්තාම මේ ඉමේජ් එක මනුස්ස ඥානයට හොඳ දෙයක්ද? චිත්‍රය. මොතක් හිතල බලන්න. සම්පූර්ණ වැරදි දේවල් නිකන්නේ. ඊට පස්සේ කාන්තාව කෙරෙහි අවිශ්වාසයෙන් බැලීමට, සැකයෙන් බැලීමට ගෑනුන්ට කොච්චර කරත් වැඩක් නැහැ. ඇගේ මේ උවේ පල් ලේ දුන්නත් මුන්ට වැඩක් නැහැ කියන වෛරයක් මිනිසුන්ගේ පිරිමින්ගේ හිතේ ඇති කරනවා දෙක පැත්තකේ. නැද්ද? ගෑනු જાතිය මේ හොඳ නැහැ කියලා එක. එහෙම එකක් ඇති කරනවා. එතකොට මොකක්ද මේ සමාජය අපිට හදන්න පුළුවන්ද? බිරිඳට ආදරය කරන මේ සමාජයක් ස්වාමීක හදන්න පුළුවන්ද? කවුද මේව කළේ, කොහොමද මේව කරේ, ඇයිද මේව කරේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මොකද හැමදේම අල්ලලා තමයි දාලා තියෙන්නේ. ඒ වුණාට මතක තියාගන්න මේ පස්සේ මේ සාහිත්‍යකරුවා විසින් තමයි මේ ඔක්කොම නිර්මාණ ටික කරෙන්නේ. බුදුහාමුදුරුවෝ කරම දේ කියපු දේ මේ ලෙසට ඒ විදියට කරුණාද නැද්ද කියන එක ප්‍රශ්නයක්. අනිත් එක බුදුහාමුදුරුවෝ ඒකේ වෙලාවට ඒ අදාළ කෙනෙකුට අදාළ සිද්ධාන්තයකට ඒක යොදා ගන්න ඇති. නමුත් ඒක සමස්තයකට ගැහුවා මේක හරි නැහැ. වෛද්‍යවරයෙක් විශේෂ ලෙඩෙක් හොයලා ඉවරලා යංගිසේ එන්න තක් ගහනවා, එයාට විතරක් පෞද්ගලිකකරණය කළා ඒක. පැහැදිලිනේ? ඈ නෑ, රෑෂ් එකක් තියෙන පුද්ගලයෙකුට වෛද්‍යවරයා ගෙනලා එයාට පෞද්ගලික එන්න තක් ගහනවා. මේක එන්නත පොදු එකක් බවට පත් කළා ඔකටම ගහන්න දුන්නේ. ආන්නේක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒ නිසා එදා බුදුහාමුදුරුවෝ එක් එක්කෙනාට මේ පෞද්ගලික අන්දමින් ලබා දුන්නු ධර්මයේ පොදුවේ අනුගත කරන්න ගියාට පස්සේ ඒ දේවල් නොදන්න ආකාරයෙන් ඒවා සාහිත්‍යමය වශයෙන් නිර්මාණය වුණාට පස්සේ ඒක වෙන්නේ අහිතක්. ඒ තරංගහනයි ශ්‍රද්ධාවෙන් කරනවද, පූජනීයත්වයෙන් කරනවද? නැහැ. තරංගහන කට්ටිය බීලම ඉන්නේ. තාවසියකටම චිත්‍රකලා චිත්‍ර අඳින මිනිස්සය, බල්ප් හයි කරන මිනිස්සය ඉඳලා කාල ගහගෙනමද ඉන්නේ නැද්ද? පන්දල්ව තරංග ගන්න බීගෙනමයි ඉන්නේ. තරං ග්‍රස්තව නැයි ඉන්නෝ. එක තොරණකට ලක්ෂ 5යි 8යි වගේ ඉතින් වීදම් කරලා ගේන්නේ දවස් 5ටනේ. ලක්ෂ 7 8 එහෙම වගේ වීදමක් යනවා. ඒ වීදම් කරන මිනිස්සය මේ ශ්‍රද්ධාවෙන් මිනිස්සුන්ට මේක දැකලා සන්තෝෂ වෙන්න කියලාද ගහන්නේ? නැත් සල්ලි හම්බ කරන්න ලක්ෂ 5ක් වියදම් කරොත් ලක්ෂ 10ක් හම්බ කරන්න. දැන් එතනත් හොඳ චේතනා සමුදායක්ද තියෙන්නේ? නෑ. තරුණ ගහන කෙනාගෙත් හරි නෑ, චිත්‍රය අඳින කෙනාත් හරි නෑ. කවි කියන මනුස්සයා හොඳ කවිද කියන්නේ? විරුඳු ගහන කෙනා තනිකර කුම්හරු කියන්නේ. ඉතින් මේ බෞද්ධ සමාජයක්ද? නැත්. බෞද්ධ සමාජයක් එතකොට අර හාමුදුරු කෙනෙක් කියලා තිබ්බ මේ සමාජයේ වැඩිපුරම ඉන්නේ නිගණ්ඨයෝයි හින්දුයි එහෙම කියලා. ඒක සම්පූර්ණ ඇත්ත. 103යි බෞද්ධයෝ 4යි ඉන්නේ කියලා. ඒක සම්පූර්ණ ඇත්ත. සම්පූර්ණ ඇත්ත කතාව. මහා ප්‍රබුද්ධ දර්ශනයක් ඇතිව තියෙන. ඉතින් ඒ නිසා මේ බුදුහාමුදුරු ඒ කාලේ මතක් කළා, මහණෙනි මගේ ශාසනය විනාශ වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් නෙමෙයි කිව්වා. මගේ ශාසනය විනාශ වෙන්නේ අඥාන මිනිසුන්ගේ අතට මේ ධර්මය යනවා කිව්වා. අඥාන අදූරදර්ශී අවඩදායි මිනිසුන් අතරට මේ ධර්මය ගියාට පස්සේ ආන්නේ මිනිසුන් තමයි මගේ ශාසනය විනාශ කරන්න කිව්වා. ඉතින් මහා පුදුමයි. ඉතින් ඒක තමයි කියන්නේ දැන් මේ සද්ධර්මය විවිධලා තිබුණත් ඒක පිරිනොතුනේ අර වටිනා කියන රතයක් වගේ, වටිනා කියන දෙයක් වගේ, රත්‍රන් භාණ්ඩයක් වගේ. ඒකට ලං වෙන්න අමාරුයි. ඉතින් හැමෝටම ලේසි හරිම සම්මුති ක්‍රියාදාමය පමණයි. නමුත් ප්‍රඥාව දර්ශනය කෙනෙක් උනන්දුවෙන් උත්සාහයෙන් වඩා දියුණු කරගන්න මහන්සි වුණොත් එයාට මේක දක ගන්නත් තේරුම් ගන්නත් අමාරු නෑ. දර්ශනයෙන් පිබුතුනාට පස්සේ ඇත්ත වශයෙන්ම මුකුත් කියවන්න ඕනේ නැහැ. ඕනම දෙයක් ඒ මොහොතේම දකින්න පුළුවන්. දැකලා දේශනා කරන්න පුළුවන්. අර කිසිදු මේ පාදානයක් නැති තත්ත්වයට පත් වුණාට පස්සේ, පිරිසිදු තැනට පත් වුණාට පස්සේ අපිරිසිදු තැන් හැම තැනම පේනවා. දැන් බෞද්ධ පොසත්යෙන් නැත්තේ ඇයි? අවුරුද්ද ඉවර වෙනවා. අවුරුද්ද ගිහිල්ලා නෑගන් තාම ඉවර වුණෙත් නෑ. තාමත් යනවා නෑගන්. ඒක ඉවර වෙච්ච ගමන් ඊළඟට එන්නේ මොකද? සප්පෝයේ වෙසක් ගමන් තියෙන, වෙසක් චාරිකා තියෙනවා. ඒක ඒක ඉවර වෙච්ච ගමන් ඊළඟට එන්නේ මොකද? ඊට පස්සේ තියෙන පොසොන් චාරිකා තියෙනවා. ඊට පස්සේ එනවා මන් දන්නේ ඔය. ඊට පස්සේ තව දින ටිකක් යනවා, නත්තලත් වෙනවා, පළවෙනි දිනනවා, ආයි එහෙම 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 වම් තියෙනවා. ඔය ටික ගන්නට ඉතින් සෙට් වුණාම හරි. ඉතින් මිනිස්සෙකුට විශේෂ සංවර්ධනයක් ඇති කරගන්න, දියුණුවක් ඇති කරගන්න, අපේ මිනිස්සුන්ට සංවර්ධනයක් ඇති කරන්න, දියුණුවක් ඇති කරන්න කියලා බෑ. ඒ තරම් පැලපදියම් වෙලා තියෙන්නේ. අනුන්ගේ දියුණුවට ඉරිසියා කරන්නයි, දියුණුව ඕනේ නැහැ කියන தත්ත්වේ තමයි මිනිස්සුන්ගේ මනසට ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපේ මිනිස්සුන්ට මේ හැදියාවක් ගැන, දියුණුවක් ගැන, පිළිවෙලක් ගැන කිව්වත් අපි වැරදි කාරයෙක් බවට පත් වෙනවා. ඔය බුදුහාමුදුරු කියපු දේවල් කියලා හිතනවා. ඉතින් ඒ නිසා ඒ අපිට ඒ තිබුණු ඒ සොඳුරු දර්ශනය මේ යම් කිසි ශාසනික අහිතවාදී පුජ්‍යලයෝ විසින් විනාශ කළා. එහෙමනම් බුදුදහමට හිතවාදී ලෙස ඇවිල්ලා බුදුදහම විනාශ කළා. කවදාවත් පින්නතුනේ මේ දර්ශනය ධර්මයේ කියන එක එහෙම මේ ලියලා තියලා නම් අවබෝධ වෙන්නේ නැති දෙයක්. ඒක දර්ශනයක් අවබෝධ වෙච්ච කෙනෙක්ගෙන් තව කෙනෙකුට අවබෝධය යන්න ඕන දෙයක්. යම් කිසි සටහනක් ලියලා තිබ්බ තමයි, ලියලා තිබ්බට අසාර්ථකයි. ඔය අපිත් ලියනවනේ, ලියලා තිබ්බට ඕවා අසාර්ථකයි. මොකද ඕක කියවන්නේ එයාගේ බුද්ධියෙන්නේ. ඔය සදහම්මල් කියන පොත මම ඉතාම ගැඹුරු කාරණා ලියලා තියෙනවා. සමහර අය හිතන්නේ හරි චූටි වැකි කියලා, පොඩි දේවල් කියලා. දන්න කෙනාට හරි ගැඹුරුයි ඒක. හරි හරි වටිනවා. ඒක තමයි හැටි. පොඩි කෙනෙක් ගන්න එක පොඩි විදිහකට, ලොකු කෙනෙක් ගන්න ලොකු විදිහකට. ඒක මහා බුදුම තත්ත්වයක් ස්වභාවික වෙන්න පුළුවන්ද, ස්වභාවික කරන්න පුළුවන්ද? අපේ මනස ස්වභාවික කරන්නත් බෑ, ස්වභාවික වෙන්නත් බෑ. මොකද හේතුව, වෙනවනම් ඒක ස්වභාවික නෑ, කරනවා නම් ඒක ස්වභාවික නෑ. කරන යමක් වේද ඒ ස්වභාවික නෑ. ඒ පුජ්‍යලා තුළ වෙනවනම් ඒක ස්වභාවික නෑ. ඒක පුජ්‍යලයා විසින් ස්වභාවික වෙන්න උත්සාහ කරනවා.
අප්පතිට්ඨං නේද? මොන වචනයක් මේ අප්පතිට්ඨං? එය නොපිහිටි තන. පිහිටලා ඉන්නවයි කියලා කියන්න බෑ. ඒවල් පිහිටන්නේ මොකද්ද? හැම තිස්සෙම සංඥාව තමයි පිහිටන්නේ. සංඥාව පිහිටන. කොයි වහරි තැනක පිහිටව ගන්න. එතකොට එයා තුළ ධර්මය නෙමෙයි ප්‍රගුණ වෙන්නේ පිහිටවා ගත්ත එක. ඒක සංඥාවක් ගත්ත තැන සංඥා නිරෝධයක් නැහැනේ. සංඥා නැති නිසා කියන සංඥා නිරෝධයයි. නිරෝධ සංඥාව තමයි තියෙන්නේ. අසහනේකට දුන්න නම නිරෝධ සංඥා කියන්නේ සංඥානේ. විරාග සංඥා. සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා. ඒ අදහස් වෙන්නේ ඒ තුල සංඥාවක් තියෙනවයි කියන එක එහෙම නම් නෙමෙයි. අපේ අය ඕක කෙලිම පුතඥන භාවයත් එක්ක නිර්වචනය කරපු කරන්න ගියපු ගමන්ම ආයි සංඥා ගොඩක් හදනවද නැද්ද? හදනවා. අනිත්‍ය සංඥා කියලා සංඥා ලෝඩ් එකක් හදනවද නැද්ද? සංඥා ටොන් එකක් හදලා දෙනවා. නිරෝධ සංඥා කියලා තව සංඥා ගොඩක් හදනවා. විරාග සංඥා කියලා තව සංඥා ගොඩක් හදනවා. සම්මාදිට්ඨි කියලා තව දෘෂ්ටි ටිකක් හදනවද නැද්ද? හදන. ඒක තමයි පුහුදුන් කෙනාට මේක විග්‍රහ කරන්න බෑ කියන්නේ ඕකයි. සම්මා සංකප්ප කියලා තව සංකල්ප ටිකක් හදනවා. සම්මා වාචා කියලා තව වචන ටිකක් හදනවා. අනිත් දේවල් තේමයි. සම්මා සමාධි කියලා සමාධි ගොඩක් හදනවා. සම්මා සති කියලා සති ගොඩක් හදනවා. සම්මා ආජීව කියලා තව ගොඩක් හදනවා. දැන් ඒක නිදහස් වෙන්න දීපු ධර්මයේ පටලවා ගන්නවා. අහන්න එපා කරන්න ඕන මොකද්ද කියලා. කරන්න දෙන්නේ ක්‍රියාව ඉක්මවන එක. තාම සරලයි මේක නේද? තාම සරලයි. බොහොම පොඩි දෙයක් තියෙන්නේ ක්‍රියාව ඉක්මවන එක. ක්‍රියාව ඉක්මවන්න පුළුවන්ද? ක්‍රියාවේ දැන් මේ විදර්ශනාව තමයි ඕන මේකට. ක්‍රියාව ඉක්මවන්න පුළුවන්ද? ක්‍රියාවේ මේ 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 අක්‍රියාවාදීෙක් වෙන්න උගන්වනවා නෙමෙයි. ක්‍රියාවාදීෙක් වෙන්න උගන්වනවා නෙමෙයි. දැන් පුජ්‍යල සීමාවෙන් එහා තියෙන දෙයට ඔබ පියවර තියන්නම ඕන. එහෙම තිබ්බොත් විතරක් ඔන්න ඔබ ඇදී යනවා අර පුජ්‍යල සීමාවෙන් ඉන්ද්‍රිය පහෙන් එහා සීමාවේ සිද්ධාන්තයට. පුදු කෙනෙක් දැක්කා ගංගාවේ පාත්‍රයේ පහලට හැමෝගේම මේ මේ දේවල් මේ පහලට ගලාගෙන යනවා වගේ මේ ඉන්ද්‍රයන් ටිකේ ස්වභාවය. මේ ඉන්ද්‍රයන්ගේ පැවැත්ම එක්තරා රටාවකට එක පැත්තකට ගලාගෙන යන දෙයක් කියලා දැක්කා. ඡංගාල පහල වුණා. සමස්ත ඉන්ද්‍රයන්ගේ ක්‍රියාවයට වඩා ප්‍රතිවිරෝධය මම හොයාගන්න ඕන. සමස්ත ඉන්ද්‍රියන් අතර ගලා යෑමට වඩා වෙනස්ම වූ දේ මම හොයාගන්න ඕන. අන නිරෝධය. ඉන්ද්‍රියන් ගලාගෙන යන්නේ මේ සංසාරේ චක්‍රේ සංසාර සාගරේ මේ ගහගෙන යනවා. ඔබත් යම් දවසක සමස්තයට විරෝධය සොයාගත්තොත් සමස්තයට විරෝධය කියලා කියන්නේ මොකද්ද? දැන් අපේ අය මේ ලස්සන රූපෙටනේ විරෝධ සමස්තයට නෙමෙයි දියුණු වීමටනේ යහපතටනේ විරුද්ධ සංවර්ධනයටනේ විරුද්ධ ඒක නෙමෙයි අපි මේ මේ බෞද්ධයෝ කාලකන්ණි වෙලා තියෙන්නේ අපි සමස්තයට විරෝධය සොයනවා කියලා කියන්නේ ඇලීම් ගැටීම් දෙකටම ලස්සන අවලස්සන දෙකටම දිත්තේටම තියෙන විරෝධය සොයනවා වෙනස් වූ දේ හොයනවා සමන් සමස්ත ඉන්ද්‍රිය සාපේක්ෂිත ක්‍රියාදාමයන්ට වඩා වෙනස් දෙයක් හොයනවා අප තව කොටනක් හකුලුවා කෙටි කරලා කියන්න ඔබ මෙතෙක් කාලයක් කරපු කීයට කරපු දෙයට වඩා විරුද්ධ දෙයක් හොයන්න පිලිකුල අලුතෙන් බුද්ධාගමේ උගන්වන්න ඕනේ පිලිකුල ඔබ ළඟ තියෙනවද නැද්ද තියෙනවද නැද්ද තියෙනවනේ පිලිකුල තියෙනවා ආයි උගන්වන්න ඕනේ නැහැ ප්‍රසාදේ තියෙනවා කැතයි කියලා හිතන එක තියෙනවා සමස්ත ඔබ කල කී සිතු පැතු සියල්ල ට වඩා විරුද්ධ දෙයක් වෙනම දෙයක් හොයන්න බලන්න අපේ බෞද්ධ විදර්ශනා කරන්න පුරුදු වෙලා නැහැ කියන දේ අහගෙන ඉන්නයි ප්‍රශ්න ලෝකේ දිනන ඒවට මොනවා හරි ඉලක්කමක් වශයෙන් උත්තරයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා මිසක් ඒකේ ප්‍රායෝගිකත්වය නැහැ ඒකට ඒක කියා ඒක කියන්නේ මේමයි ඉතින් චක්කරෙත් කඩපාඩම් කරවපු අයනේ ත්‍යායයන් දෙන්නේ චක්කරේ කඩපාඩම් කරපු අයනේ පාසලේ ඉඳලම මොකද චක්කරේ කටපාඩම් කරගෙන ඉන්නේ කියලා ගුරුවරයා මොන තරම් ගොන් හරක් ගුරුවරුද චක්කරේ දින කටපාඩම් කරන්නද ළමයට ඒ ගාන එකතු වෙන විදිය උගන්වන්න ඕන එහෙම නැතුව කටපාඩම් කරගෙන ගිහිල්ලා මතක තියාගෙන ගිහිල්ලා ඒක කීමේ කිසිම ප්‍රතිඵලයක් නැහැ එහෙම වුණොත් ඉතින් මේ මිනිහට පුළුවන් 12 වරක් වලට යනකම් විතරයි ඊට පස්සේ ඒ මනුස්සයාට බැරි වෙනවනේ. ඒ ගාන හැදෙන විදිය ඒ විශේෂ ඉගෙන ගන්නවා මිසක් කඩපාඩම් කරලා ඇති වැඩක් වෙන්නේ නැහැ. ඊළඟට අපිට පන්සල් වල අපිට දුන්නේ මොකක්ද? ධම්මපද ගාථා කඩපාඩම් කරන්න ඕනේ. අපි මෙලෝ සංසාර දෙයක් දන්නේ අල්පි අරක කඩපාඩම් කරගෙන ගිහිල්ලා කියනවා. ලෝවැඩ සංගරාව කඩපාඩම් කරන්න ඕනේ. බුද්ධ ගජ්ජේ සකස් කඩ කටපාඩම් කරන්න මෙලෝ සංසාරයක් අපිට ඊට වැඩිය හොඳ නැද්ද? එහෙම කටපාඩම් කරන්න නෙවෙයි මේක අන්තර්ගතයේ තියෙන මේකයි කියලා. ලංකා විභාගේ තියෙන කොහොමද? අර කියපුවේ මතකේ මෙතන ආයි ලියන්න ඕන. ඈ මතකේ ලියන්න ඕන. විමර්ශනයක් ඕන මතකේ තියාගෙන ඒක ලියන්න. වෙන රටවල් වල එහෙම නෙවෙයි. මතකේ ප්‍රශ්නයක් නෑ. ඔයා කැල්කියුලේටරයක් පාවිච්චි කරන්න ඕනනම් නෝට් එකක් මේ පොතක් පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නෑ. ඒ යථා අන්තර්ගතයට සමීපව මේක ලියන්න ඕනේ. ඒ වගේ ලාංකික අධ්‍යාපන රටාව, චින්තන රටාව, ධාරාව ගලාගෙන ගියපු තැනම තියෙනවා විමර්ශනයේට ඉඩක් දීලා නැහැ තියෙන මතකයට තමයි ඔක්කොම දීලා තියෙන්නේ. මතක තියාගන්න. කවුද කොත්තරින්ද කොහොමද ඒක කරේ කියලා හිතාගන්නවත් බැහැ. ඊළඟට ඉතින් අර හිතන්න පුළුවන් ශක්තිය අපරාදී මේ රටේ මිනිස්සුන්ට හොඳ පරිසරයක් තියෙන නිසා හොඳට රටේ ඔක්සිජන් තියෙන නිසා සරු පළතුරු ඒවා මේව තියෙන නිසා හොඳ වාතාවරණයක් පරිසරයක් තියෙන නිසා මේ මිනිස්සුන්ගේ මොලේ හොඳට තියෙනවා නමුත් මේ මොලේ අධ්‍යාපන රටාව තුළින් පැවැත්ම තුළින් සහ මේ බුද්ධාගම තුලින් මේ විනාශ වුණා. මොකද බුද්ධාගම ඒ නියම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යටපත් කළා අධාර්මික දේවල් ඒට අන්තර්ගත වෙලා ඇවිල්ලා මුලා කරපු නිසා ඒක හොයන්න බෑ. ඒකයි ස්වභාවය. සද්ධර්මයේ තිබුණත් පින්නතුනේ අවබෝධයෙන් තොර ඌ පිරිස ලෝකයේ වේද මේ කොච්චර කිව්වත් වැඩන්නේ නැහැ. මේ සතර සතිපට්ඨාන තියෙන ඇත්ත. ජාතක කතාවල දෙන්නේත් ඇත්ත. නමුත් ඇත්ත නෙමෙයි මතු වෙන්නේ සත්‍ය නැති තැන. වෙන දෙයක් පහළ වෙන්නේ. වෙන දෙයක් මතක තියාගන්න. ඔක්කොම පරමාර්ථ දර්ශනයක් එක්ක දේශනා කරපු දේවල් වැරදි දෙයක් ගන්න. ඒකයි ස්වභාවය. දැන් අපි ඉන්නත් ඕන දෘෂ්ටියකට නෙමෙයි මේවා ප්‍රතික්ෂේපිතයි ඔක්කොම වැඩක් නැහැ කියන එක නෙමෙයි. මේ හැම දෙයක්ම කන්දක් උඩ ඉඳගෙන ඉහළින් ඉඳගෙන අර පහළ පවතින සියල්ල දිහා හොඳින් දකිනා වූ කෙනෙක් බවට පත් වෙන දර්ශනයක්. එහෙමතු අපි මෙතන ඇවිල්ලා තවත් දෘෂ්ටියක් හදාගත්තොත් එහෙම ප්‍රතික්ෂේපිත දෘෂ්ටියක්. ඔක්කොම විවේචනය කරන දෘෂ්ටියක්. එතකොට මොකද තියෙන්නේ? අපිට ආයි අපිට තව ද්වේෂයක් වොන්න තියෙන්නේ. ඈ මේ සමස්තයට ද්වේෂ කරනවා එහෙම හදාගන්නත් එපා. එහෙම ඉන්නත් එපා. හැම මොහොතකම අලුත් වෙවි විචක්ෂණය කරන ඉහළ ඉඳන් දකින්න නිදහස් කුජලයේ දැන් දෘෂ්ටියක් හිර කරගන්න නෙමෙයි අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. දෘෂ්ටි නැති කරගන්න. ආනන්ද හැඳුනගේ දෘෂ්ටි කියන්නේ ඕව මුකුත් දෙන්න නැව මුකුත් නැන්න මෙහෙම ගල් වෙලා ඉන්න ඕනේ. එහෙම එකක් නැහැ. එහෙම ගල් වෙලා ඉන්න නෙමෙයි. අවදියෙන් ඉන්න. දැන් අපි ඇස් දෙක අපි එකම ඉලක්කයක මෙහෙම කළා නිකන් අර කරුවකින් අල්ලලා බැඳලා තිබ්බා වගේ එහෙම තියන්නේ නැහැ නේ. මේ ඇස් දෙක හරවන්න පුළුවන් විදියට මේ හදලා තියෙන්නේ. ඇස් හරවන්න පුළුවන්. එතකොට කන් හදලා තියෙන්නේ එකම දෙයක් අහලා නේ ඕන තරම් දේවල් අහන්න පුළුවන්. කඩ තියෙන්නේ එකම දෙයක් කතා කරන්නේ ඕන තරම් දේ කතා කරන්න පුළුවන්. හැබැයි අපි ඒ තුල විද්‍යාමාන වූ තැනකින් අවදි වෙලා ඉන්න ඕන. තේරෙනවා නේද? මේ ලෝකය තුල අවිද්‍යාවෙන් අවදිවීම සහ විද්‍යාවෙන් අවදිවීම කියන දෙක තමයි තියෙන්නේ. අවිද්‍යාවෙන් අවදිුනහම අවිද්‍යාසහගතව දකින්නවා කරනවා කියනවා. විද්‍යාවෙන් අවදිුනහම විද්‍යාවෙන් දකින්නවා ක්‍රියා කරනවා. දේශනා කරනවා. පිහිටිය යුතු පිහිටා සිටීමට තැනක් හොයන්න එපා. පිහිටා තබන්නට මෙතන ගිනිල්ල පිහිටවල තියන්නට දෙයක් නැහැ කියලා දකින්න. දැක්කහම පිහිටවන්න ඌමනාවක් ඇති වෙන්නේ නැහැ. දැන් ඔය පිහිටවන්න උත්සාහ කරන්නේ මොකද්ද? මමනේ අරගෙන ගිහිල්ලා පිහිටවන්න හදනවා. මම අරගෙන ගිහිල්ලා පිහිටවනවා.
ගම්බීරු අයන් දම්ම පණ්ඩිත වේදනීයෝ. ඒක එහෙම තමයි. ඒක ඉතින් වෙනස් කරන්න බෑ. ඒකට තේරෙන්නේ නැත්තම් කරන්න තියෙන්නේ ලක්ෂ වාරයක් හරි තේරුම් ගන්න ඔබ මහන්සි ගන්න ඕන. ඒ මහන්සි වීමේදී ඔබට ඒක මොහොතක ඒක අවබෝධ වෙනවයි කියන එක. දැන් බුදුහාමුදුරුවෝ මේ හරි අපූර්ව කෙටි ප්‍රශ්න අහපු අවස්ථාවල් තියෙනවා. ඒ විශිෂ්ට විසි දාර්ශනික වශයෙන් එක්කෙනෙක් අහපු දෙයක් තමයි රහතුන් වැඩ ඉන්නේ කොහිද? පැහැදිලි උත්තරයක් දෙන්න ඕන. රහතුන් වැඩ ඉන්නේ කොහිද කියලා. උන්වහන්සේ දීපු හොඳ උත්තරයක් තමයි මෙන්න මේ උත්තරේ. මොකද්ද මෙන්න මේ වගේ දත් තිබුණා, මේ පහනක් තිබුණා. උත්තර දැන් හිටපන්දමන් තියෙනවානේ. මේක නිවලා කිව්වා. ආන්නේ දැල්ල කොහෙද ගියේ? ආන්නේ තමයි රහතන් වහන්සේලා වැඩ ඉන්නේ කියලා. ඔබේ මනස ශක්තිමත් වේ යුතුයි, දර්ශනය ඍජු විය යුතුයි. ඒක තේරුම් ගන්න. පහන නෙවුව දැල්ල නැති වෙනවා. දැන් ඒ දැල්ල අපිට ආය ඇති කරන්න බෑ. අපි දැන් ආයි ගිරිකුරකින් ආය ඇති කරොත් එහෙම ඒ ඇති කරන්නේ වෙන දැල්ලක් නේ. මේ රහතන් වහන්සේ කොහෙද කියලා හෝ ආන්න ඒ වගේ මේ තේරු ගැනීමට හැකියාව තියෙන්න ඕන. එහෙම නැත්තම් ඉතින් මොනව කරන්නද? සාවින්හන්සේගේ වීර්යෙන් ලබා දෙන ධර්මයේ දොරට ගිහිල්ලා නිකන් ඉන්න එපා. එතනින් එහාට ඔබේ ශක්තියෙන් වලින් ඔබ ඉස්සරහට යන්න ඕන. හැබැයි දිගටම ධර්මයේ අසන්න කියන පණිවිඩය අපි ලබා දෙන්නේ ධර්මයේ අසද්දී ඔබ ඉබේටම නදෙනවත්වම විදර්ශනාවට වැටෙනවා. ධර්මයේ ගැන මෙනෙහි කරන්න, සිත ගැන මෙනෙහි කරන්න, වේදනාවන් ගැන මෙනෙහි කරන්න, කය ගැන මෙනෙහි කරන්න පුරුදු වෙනවා. ධර්මයේ තුලම ඒක සිද්ධ වෙනවා. එතකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. පැහැදිලි? බෞද්ධයන්ට නිවන බුද්ධාගමේම විය යුතුයි. නිවනට ආගමක් නැහැ. නිවනට ආගමක් නැහැ. බුදුහාමුදුරුවෝ රටකට ආйти, භාෂාවකට ආйти, ආගමකට ආйти කෙනෙක් නෙමෙයි. අර මේ ස්වාමීන් වහන්සේ නමක් කාලා තිබුණේ බුදුහාමුදුරුව බුද්ධිස්ද කියලා. බුදුහාමුදුරුව බුද්ධිස් නෙමේ, ජේසුස් ක්‍රිස්තියන්ද කියලා. ක්‍රිස්තියානිද කියලා? ජේසුස් ක්‍රිස්තියානි නෙමේ. එතකොට නවිතුමා මුස්ලිම්ද කියලා? ඒ මුස්ලිම් නෙමේ. එතකොට එතනින් මෙහාට පුජ්‍යලේ තමයි අර ගති භාවය හදාගන්නේ. හරි සරල දෙයක්. බොහොම හැමින් බැලුවොත් අවුරුදු 7 ළමයටත් තේරුම් ගන්න පුළුවන් දෙයක්. අමාරු දෙයක් නෙමෙයි මේක. අවුරුදු 7 ළමයට තේරුම් ගන්න පුළුවන් දෙයක්. මේක අපිට බෑ කියලා ඈතට දාපු නිසා තමයි බෞද්ධයන්ට හරිය ලොකු වෙලා තියෙන්නේ. බෞද්ධකම කියන එක පිළිටන්නේ බෞද්ධයෙක් වෙන්නේ ධර්මයේ දැක්කොත් විතරයි. නැත්නම් බෞද්ධයෙක් නෙමෙයි. එයා බෞද්ධයෙක් කියලා මට කියන්න පුළුවන්කම තියෙන්නේ භවය ඉක්ම වූ කෙනෙකුට. ඒ ඉක්ම වූ තත්ත්වයට පත් වෙච්ච කෙනෙකුට. එහෙම නැත්නම් එයාට බෞද්ධයෙක් කියලා නෙමෙයි කියන්නේ, මේ මිනිස්සයා භවයෙක් කියලා. නේද? එයා භවයෙක් කියලා කියන්න පුළුවන්, බෞද්ධයෙක් කියලා කියන්න බෑ. ඒ නිසා මෙතනත් තියෙන්නේ භවය තමයි වැඩිපුර ඉන්නේ. බෞද්ධ වෙන්නේ
බෞද්ධයන්ට තියෙන අවිච්ඡ ප්‍රසාදයක් තියෙන අචල ශ්‍රද්ධාවක් තියෙන දර්ශනයක් තියෙන කොතෙන්ද කියත් කොතනක රැවටීමක් වෙන්නේ නැතුව රවට්ටන්න එන යටත් සත්‍ය කියලා දීලා යවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් අපේ අය හාමුදුරුවෝ එහෙම හරි බයයි පලාචිනේ ආගමික කරණය වෙනවා ආගම් වලට බඳ ගන්නවා අරේ මෙහි කියලා ඒවට විරුද්ධෝ අරේ මෙහි කියලා මගෙන් උත් ඇහුවා දරුවෙක් මේ පොතක් එහෙම ගහන්න පුළුවන්ද කියලා. මම කිව්වා එහෙම පොඩි ඇසීමෙන් සිද්ධ වෙන්නේ මේ තව තවත් මේ මිනිස්සු ඒ ආගම් වලට යන්න පෙළඹීමක් සිද්ධ වෙනවා කියලා. ඈ එහෙම නෙමෙයි මිනිස්යාගේ දර්ශනය ඍජු කළා නම් ඒ මිනිස්යාට උසස් චින්තන ධාරාවක් තියෙනවා නම් ඒ එන මිනිසුන් ළඟ තියෙන මේ කපටි චින්තන ධාරාවට වැඩි ධාරාවක් තියෙනවා නම් ඒ මිනිස්යා එන අයට යමක් කියලා දීලා ඒ මිනිස්යන්ට සත්‍ය අවබෝධ කරවන්න පුළුවන්. එහෙමනේ ඒ මිනිසුන් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. නිසා අඩු චිත්ත ධාරාවක සිටියොත් තමයි ඔක්කොම ඒ දෘෂ්ටි වලට පැටලෙන්නේ. සම්මා දිට්ඨියට පත් වුණොත් කාටවත් බෑ එයාව දෘෂ්ටි වල පැටලවන්න. මොකද හේතුව එයාගේ අර ඝන අදහසක් නෑ. ඍජු දැක්මක් තියෙනවා. සමහර ආගම් වල කියලා තියෙන අනිත් ආගමික පොත්පත් කියවන වෙන දේවල් කියවන්න එපයි කියලා ඒ මොකක්ද දන්නවද? ඒකට පැවැත්මක් නැති වෙනවා. මේක අහපු ගමන් ඒගොල්ලන්ගේ ඉදී මේ අසත්‍යයක් කියලා බොරුවක් කියලා තේරිලා මේ මිනිස්සේ වෙන පැත්තකට යනවායි කියන හේතුව නිසා වෙන දෙයක් කියවීම පවා තහනම් කරලා තියෙනවා. සමහර රටවල් වල තියෙනවා එහෙම. පොත් ගන්න ගියත් ඒගොල්ලන්ට තියෙන එක පැත්තක පොත් තියෙනවා ඒගොල්ලන්ට අනිත් පැත්තේ තියෙනවා අනිත් අයට යන්න පොත් ගන්න. ඒ තරම් දරදඬු වෙලා තියෙන මුලෝකී චින්තන නිදහස දර්ශන නිදහස ආවරණය කරලා තියෙන. ඒ අතින් බලනකොට බෞද්ධ හැටියට ඔබ අප කොයිතරම් වාසනාවන්තදනේ ඕන පොතක් ධර්මයක් කියවන්න පුළුවන් කැමති විදියක අඳින්න පළඳින්න පුළුවන් ඒ නිදහස ලැබිලා තියෙනවා. විශේෂයෙන් ඒ නිදහසෙන් තමන්ගේ ආධ්‍යාත්මික වර්ධනය කරගන්නවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. දෘෂ්ටියක් නැති කෙනෙකුට තියෙන දැක්ම මොන වගේද බලමු අපි ඒක සාකච්ඡා කරලා. දෘෂ්ටියක් නැති කෙනෙකුට තියෙන දැක්ම මොන වගේද පොඩ්ඩක් කියන්න බලන්න. මේ ඉස්සර අපේ මාත්‍ය කියන්න බලන්න තුමිය. ඔව් දෘෂ්ටියක් නැත්නම් දැක්මක් නැහැ. ඒ දැක්මක් නැති එක මොන වගේද කියලා පොඩි විග්‍රහයක් කළොත් එහෙම වචන තියකින් බලන්න කියන්න පුළුවන්. තවත් විදිහකට අපිට මෙහෙම කියන්න පුළුවන්. අපි දෘෂ්ටි ධාරී නැත්තම් එතන තියෙන්නේ ගලා යෑමක්. එයාගේ ඇහැට පේන දේ එක වේවා, කනට ඇහෙන දේ එක වේවා, ඊටාම සොඳුරු ගලා යෑමක් තියෙන එතන. එතන ගැටලුවක් හටගන්නේ නැහැ. සොඳුරු ගලා යෑමක් තියෙන්නේ. අපි දෘෂ්ටිවාදීන් වෙලා නැත්තම් බොහොම ලස්සනට ගලාගෙන යෑමක් තියෙන්නේ. දෘෂ්ටි නැති මනුස්සයෙක් කියලා කියන්නේ හරියම දුබල කෙනෙක්. ඒ හරියට නිරායුධ කෙනෙක්. ඒ මනුස්සය හරි අහිංසකයි. මනුස්සට උත්තර නැහැ, පිළිතුරු නැහැ. ඈ දැන් වචන ගොඩාක් තියෙන දෘෂ්ටි ධාරීන්ට බලන්නකෝ. ආගම් දෘෂ්ටි ධාරීන් ප්‍රකාශනයන් ඉදිරිපත් කරන හරි ඍජු බව, හරි දැඩි බව, හරි මේක තියෙනනේ. ඒ දෘෂ්ටි නැති වුණාට පස්සේ එයා හරි දුර්වලයි. එයාට වචන නැහැ, එයාට ප්‍රකාශන නැහැ, එයාට මේ අනිත් මිනිසුන් වගේ මේ බොරු කියන්න බෑ, පව් වැඩ කරන්න බෑ, අසාධාරණ වැඩ කරන්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කර තටු සිඳවුණු ගිරවෙක් වගේ කියලා කිව්වනේ. සුවාන් මාර්ගඵලලාභියා තටු සිඳවුණු මේ කුරුල්ලෙක් වගේ කිව්වා. ඒ කියන්නේ හේතුව අර කෙලෙස් වල තියෙන ඒ බලය නැති වෙනවා කියලා. ඉතින් එක්තරා විදිහක බැලුවොත් මේ ලෞකික දේවල් එක්ක බැලුවොත් එහෙම හරි දුර්වල තත්වයකට පත් වෙන කෙනෙක්. ඉතින් ඒ කාලේ අර නාග ගෝත්‍රිකෙක් මේ ධර්මයේ දැක්කට පස්සේ ඒ නාගය මොනතරම් අසරණද කියනවනම් මිනිස්සුන්ව දරට බඳින්න මට්ටමට ගන්නවලු. ඒ කියන්නේ ඒ වගේ දේවල් සිද්ධ වෙනවලු. ඉතින් අර ඒ දරට බඳින්න කියලා කියන්නේ ගෙදර වැඩ කරගන්න මට්ටමට පවා යොමු වෙන්න පුළුවන්. නමුත් ඒ තරම් එයා අසරණයි. සම්මුතිය විදිහට පවතින්නත් පුළුවන් ඥානෙ ඒ විදිහට පවත්තගෙන දර්ශනය හැටියට ආධ්‍යාත්මය තුළ ප්‍රගුණ කරගෙන දැන් මේ ඥානය තමයි වටින්නේ. එහෙම නැත්නම් ඉතින් මේ දර්ශනයේ මුහුණ දෙන්න පුළුවන් කමක් එහෙම නැහැ මේ සමාජයේ තියෙන මේ වාතාවරණයට. ඒක රහතුන් අතරම තියෙන පරිසරයක් තියෙනවා නම්, ආරි ශ්‍රාවකයෝ මේ ඉන්න පරිසරයක් තියෙනවා නම් එතන සාධාරණත්වයක් තියෙයි. එහෙම නැත්නම් සාධාරණත්වයක් නෑ. දැන් අපි මේ චින්තනයට සමීප කරන්න බෑ ලෝකෝත්තරත්වය කියන එක. චින්තනය ඊට පල්ලෙහා තියෙන දෙයක්. ලෝකෝත්තරත්වය කියන එක ඊට එහා තියෙන දෙයක්. එතකොට මේ අපි ලෝකෝත්තරත්වය ගැන පහළට ඇවිල්ලා, චින්තනයට ඇවිල්ලා, වචනවලට ඇවිල්ලා කතා කරනවා. ඒ නමුත් මේ විශිෂ්ටත්වය කියලා කියන්නේ අර මේ චින්තනයෙන් එහා පවතින තත්වයක් කියන්න බෑ. දැන් ස්වාමීන් වහන්සේ චින්තනයෙන් එහා කියලා කියනවා, ඉන්ද්‍රියයන්ගෙන් එහා කියනවා. ඉතින් ඔකට දකින්න ක්‍රමයක් නැහැ කියලා කෙනෙක් හිතන්න පුළුවන් නෑ. මේ ක්‍රමය තමයි මේ කියන්නේ. මේ හැම විග්‍රහයක් තුළම ඔබ මේ චින්තනයෙන් එහා බලන්න, ඉන්ද්‍රයන් එහා බලන්න. ඊට පස්සේ බලනෙහි ඔබ තුල වර්ධනය වෙන්න පටන් ගන්නවා ක්‍රමානුකූලව ඒ ලෝකෝත්තර ශක්තිය. අචින්තිය උදේ ඔබ සොයාගෙන යන්න විපාකයද අචින්තියයි කියනවනේ නේද? අචින්තියේ සුභසන්නානම් විපාකෝ හෝති අචින්තිය කියන්නේ ඒක. අචින්තිය උදේ හොයන්න, අචින්තිය උදේ ඔබට විපාක වශයෙන් ලැබෙනවා. එතකොට අනන්ත වූ විපාකය කියන්නේ මොකද්ද? අනන්ත වූ විපාකයේ ප්‍රතිඵලය මොකද්ද? අනන්තයි. අනන්තයි කියන්නේ මොකද්ද? අනන්තයි කියන්නේ සීමා මායින් නැති කියන එක. සීමා මායින් නැති දර්ශනයට ඔබ පිවිසෙන්න ඔබේ විපාකයද සීමා මායින් නැහැ. ඒ කියන්නේ මෙන්න මේ සීමා විපාකයක් තියෙනවා කියන්නේ බෑ. එහෙනම් නිර්වාණ ධර්මය කියන්නේ සීමා මායිම් නැති විපාකයක්. පැහැදිලිද? සීමා මායිම් නැති විපාකයක් කියන එක. ඒ කියන්නේ අකාලික විපාකයක්. 31 තලෙව නෙමෙයි අකාලික විපාකයක් තියෙන්නේ. අකාලික විපාකේ මොන වගේද? අකාලික විපාකයට හසුවන්නේ ඉත්‍රේක් නෙමෙයි, පුරුෂේක් නෙමෙයි, සත්වේක් නෙමෙයි, පුජ්‍යලේක් නෙමෙයි. ඒ විපාකය සැපයි. ඒ අකාලික වූ අනන්ත වූ විපාකේ සැපයි. එසප වේදනාවන්ගෙන් තොරයි, කාලයෙන් තොරයි, පුජ්‍යලත්වයෙන් තොරයි. දැන් මේ දේශනයත් තුළින් මේ ඇති කරන්නේ ලෝකෝත්තර කුසල් එර්මානේ. ඒ ලෝකෝත්තර අවශ්‍ය කරන කුසල් තමයි ඇති කරන්නේ හැම මොහොතකම. ලෝකෝත්තර කුසල් හරි හිස් බවක් තියෙන්නේ. ලොකු වේදනාකාරී තත්ත්වයක් නැහැ. හරි හිස් බවක් තියෙන්නේ. හැබැයි ඒ හිස් බව තමයි ඔබේ සියලු දුක්ඛ දෝමනස්සය පහ කරලා දුරු කරලා තියෙන්නේ. එච්චර රසයක් නැහැ, නිකන් ඇල්වතුර වගේ. වෙන දෙයක් විඳින්න එහෙ මෙහෙ කියපු ගමන් දැන් කවියක වුණත් රසයේ මොන තරම් රසයක් තියෙනවද? ගීතයකත් කොච්චර රසයක් තියෙනවද? හැබැයි කොണ്ട මේ ලෝකෝත්තර කුසල් නිකන් ඇල්වතුර වගේ. එච්චර කිසි රහක් නැහැ. හැබැයි ලෝකේ එපා වෙන්නේ නැති දීමත්, ಗುಣදායකම දීමත් ඇල්වතුර තමයි. ඒ වගේ තමයි. අනිත් ඔක්කොම මේ රසවල එපා වෙනවා. ඉතාම ඔය කාරණය, ඔය සර්වචිත්ත සාධාරණ චෛතසිකයන් වල තියෙන කාරණේ මම ඔය කාරණු ටික වැඩි කියවන්නේ නැතුව මම කියලා දෙනවා. තමන්ට කාර් එකක් තියෙනවා, ඒ කාර් එක විකුණනවා. විකුණනට පස්සේ ඒ කාර් එක තමන්ගේ ගෙදර ඉස්සරහින් යනවා. ගෙදර ඉන්න ඉස්සරහා ඉන්න මනුස්සයා ඒක භාවිතා කරනවා. අපි හිතමුකෝ ඔබේ කාර් එක ගත්තේ ගෙදර ඉස්සරහා ඉන්න මනුස්සයා කියලා. ඉතින් කාර් එක පේනවා, කාර් එක දකින්නවා, කාර් එක තියෙනවා, කාර් එකේ ඔක්කොම දිනනවා. මොකද නැත්තේ? පාදානේ නැහැ, අයිතිය නැහැ. අයිතිය නැතිව කාර් එක දකින්නවා. ආන්න ඒ වගේ තමයි පස්ස වේදනා සංඥා චේතනා ඒකාකතා ජීවිතේන්ද්‍රිය මනසිකාරය කියන එක දිහා දකින්නේ මේ ආර්ය ශ්‍රාවකයන් රහතන් වහන්සේ. කාර් එක වික්කා. ඉතින් ඕක තමයි කියලා දුන්නේ. කාර් එක දකින්නෝ, කාර් එක පේනෝ, කාර් එකම කියන්නේ නේද? ඉතින් මේ පුංචි දේවල් වලින් විග්‍රහ කරලා දෙන්න හැදුවේ ගැඹුරු දේවල්. අරව ගියාම ඔළුව පැටලෙනවානේ. ඒක නිසා පොඩි දේවල් වලින් ඒක තමයි කියලා දුන්නේ. පොඩි දෙයි ඔච්චරයි. ආයේ වෙන දෙයක් නෑ තේරුම් ගන්න. ඊට පස්සේ මේ පංචස්කන්ධය විකුණපු කාර්යක, ඉන්ද්‍රයන් ටික විකුණපු කාර්යක, චිත්ත වේදනා එනවා විකුණපු කාර්යක. එයා වෙනදා ඒ වගේ ගැටෙන්නේ නෑ. ඒ වගේ ගැටෙන්නේ නෑ නේ. ඒ වගේ ගැටෙන්නේ නෑ. ඔව්. තවන්ගේ කියන පසුබිම තුළ වුණාම තමයි ඒවා එයාට පිට තමයි එයාගේ එක තියෙන්නේ. එයාගේ තුවාල වේදනාව එයාට. ඒක තේරෙනවනේ. මේක මම 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 මගේ 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 ආත්මය ආත්මය කියලා ගත්ත එකේ තියෙන දුර්වලතාවය. ගැඹුරු ආධ්‍යාත්මයේ තුලින්ම මේක මමත්වයේ මුලින් ඔබට ඉවත් කරන්න. කෙනෙක් හිතාගෙන ඇති හරි ලේසි කියලා නෑ. පින්නතුනේ පින්නතුන්ගේ ඇට 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 මිදුළු මස් නහරවල් අල්ලගෙන ඉන්නේ මමත්වයේ. ලේසි නේ. දැන් ඔය හුස්මක් මේ යන මොහොතකට හරි කොච්චර අමාරු වෙනද යවන්නේ මේ ශරීරේ පණ නැහැ. අවසාන හුස්මත් නිකන් ගන්නේ අර දිග හුස්මක් ගන්නවා කියලා කියනවා මම දැකලා නැහැ. හරිනවා. මේ දිග හුස්මක් අරගෙන අවසානෙත් ගන්න පුළුවන් ඒක අරගෙන හොස් ගාලා ඊළඟට ගන්න බැරුව යනවා කියන්නේ. ඒ කියන්නේ ඒ තරම් මේක අල්ලගන්න බලන අල්ලගන්න බැරිම තැන තමයි. ඔව්. අර එක් වෙලා යන්නේ. ඉතින් ඒ වගේ දෙයක් ලේසි නෑ හිතාගෙන ඇති ලේසි කියලා. දැන් ඇඟට අනිත් දේවල් වලින් වැහිච්ච දේවල් වලට වැඩිය බරපතල විදියට වැහිලා තියෙන මමත්වේ. දැන් දරුවෝ ඇඟේ ඉන්නෝ. දුරස් කරන්න හරි අමාරුයි. ස්වාමියා බිරිඳ ඇඟේ ඉන්නෝ වෙන්න පුළුවන්. දුරස් කරන්න හරි අමාරුයි. තමගේ ධනය සම්පත් කියන දේවල් තියෙන වෙන්න පුළුවන්. ඒව ඇඟේ ඉන්නෝ. ඒව දුරස් කරන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොටම වඩා අමාරුම දේ මොකද්ද? ඔව්. මව්පියන්ගෙන් ඈත් වෙන්න අමාරු වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම වඩා තියෙන අමාරුව තමයි මේ මමත්වෙන් ඈත් වෙන හරි අමාරුයි. ඒකෙදි අපි නිරන්තරයෙන්ම ආධ්‍යාත්මයට කියලා තමන් පණිවිඩයක් දෙන්න ඕන. මේ රැවටීමක් අල්ලගෙන ඉන්නේ, මුලාවක් අල්ලගෙන ඉන්නේ, අවිද්‍යාවක් අල්ලගෙන ඉන්නේ. ඒ නිසා මේ අවිද්‍යාව, මේ රැවටීම දුරු කරන්න ඕන, ප්‍රහාණය කරන්න ඕන, නැති කරන්න ඕන, අවසන් කර යුතුයි කියන පණිවිඩය දෙන්න ඕන. මේ මමත්වයේ මාතුල වෙලාගෙන සිටින තාක්කල් මට සතර අපායේ ගෙදර වැණි. සතර අපායේ ගෙදර වැණි කියලා කල්පනා කරන්න. ඒ නිසා පුදුම ඉතින් සටනක් නම් ඔබට දෙන්න සිද්ධ වෙනවා. බල අහලා විතරක් නම් හරියන්නේ නැහැ. විදර්ශනා කරන උනු විදර්ශනා කළ විතරක් හරියන්නේ නැහැ. ඒ ධර්මයට අනුව පිළිපදින්න ඕන, ආධ්‍යාත්මය හැඩගස්ව ගන්න ඕන. අන්න එහෙම කරොත් තමයි තියෙන්නේ. මේක දත් මිටි කාලා අහන්න ඕන වැඩක්, ඇස් දෙක කරකවකව අහන්න ඕන වැඩක්, නලල රැලි ගහගෙන අහන්න ඕන වැඩක්, ඔළුවෙන් හිටගෙන හරි අහන්න ස්ටේෂන් ගන්න මහන්සි වෙන්න ඕන වැඩක්. මොකද අපි එහෙම කරලා තමයි, එහෙම අධ්‍යයනය කරලා තමයි තේරුම් ගත්තේ. මං හිතනවා අනිත් කෙනාටත් ඒ මම නැගපු කන්දම තමයි නගින්න තියෙන්නේ. අය වෙන කන්දක් පොඩි කන්දක් නැහැ, ඒ කන්දම තමයි නගින්න තියෙන්නේ. ඒ කන්දම ඒ විදිහට නගින්න. එදා ආනන්ද නන්ද රාහුල මුඛා කාශ්‍යප හාමුදුරු නැග කන්දම තමයි අපිට නගින්න තියෙන්නේ. අය කන්ද පොඩි වෙලා නැහැ. දැන් බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ තිමාල කන්ද ඒ ගානමයි දැනුත් ඒ ගානමයි. ඉතින් ඒක නගිනවා නම් ඒ විදිහටම නගින්න ඕන. ඒ වගේ තමයි අරිහත්ත්වයේ කන්ද ඒ කාලෙත් එහෙමයි අදත් එහෙමයි. එතෙන්ද නැගගෙන යන්න ඕන. ඉතින් මම වරින් වර ඔබ දිනුනේ ඔබට ප්‍රතිඵලයක් තියෙනවා කියලා මම වැඩි කියන්නේ නැහැ. නමුත් ඇත්තටම ඒ එන කෙනාට යාටම තේරෙනවා මට ප්‍රතිඵලයක් තියෙනවා කියලා. Tamanට මේ ආපු ගමනේ සහනය. ඉතින් ඒ තුලින් තව සතුටු වෙලා තව ඉස්සරහට ගියාම කොච්චර හොඳද කියලා වීර්යෙන් ඉස්සරහට යන්න ඕන. ධර්මයේ හකුලුවා ගත්ත තැන තමන් කළ යුතු දේ, කරන්න ඕන දේ, වෙන්න ඕන දේ ඔක්කොම තේරෙනවා. විසක් සඳ පායනවත් එක්කම නෙනේ බුදු බව ලබන්නේ නේ. එතකොට මේ ඕනම කෙනෙක්ගේ චිත්ත ධාරාවක් එයා යොමු කළ පැත්තට දියුණු වෙනවා. කෙලෙස් ධාමයන් වලට හිත දැඹුරු කරලා තිබුණොත් කෙලෙස් වලින් දියුණු වෙනවා. ලෝකෝත්තර චිත්ත ධාරාවක් දියුණු කරලා තිබුණොත් ලෝකෝත්තර චිත්ත ධාරාවක් ඒක දියුණු වෙන කාලයක් තමයි මේ විශ්වීය වශයෙන් හැදිච්ච මේ ස්වභාව ධර්මයේ ප්‍රඥා වඩවන සමය. විසක් කාලය කියලා කියන්නේ එකින් අදහස් වෙන්නේ අනිත් කාලවල බෑ මේ කාලේ විතරයි කියලා. නමුත් මේ කාලේ සුවිශේෂයි. කෙනෙක් මහන්සි වෙනවා නම් දිගටම ධර්මය අහලා විමර්ශනය කරලා පෝෂණය ලැබලා මම මේ මමත්වය දුරු කරනවා මිසක්, සත්‍ය අවබෝධ කරගන්නවා මිසක් ජීවත් වීමෙන්ද පළක් නැහැ කියන ඒ මහා වීරිය ඔබ තුල ඇති කරගෙන ධර්මය ඇසුරත් ප්‍රගුණ කරොත් අනිවාර්යයෙන්ම ඔබට ධර්ම අවබෝධය කරන්න පුළුවන්. ජීවිතේන්ද්‍රිය තියාගෙන මමත්වයේ තියාගෙන කොච්චර බණ ඇහුවත් ධර්ම අවබෝධයක් වෙන්නේ නැහැ. මමත්වයේ දුරු කිරීමම තමයි ජීවිතේන්ද්‍රියෙන් එහාට ගමන් කිරීම තමයි සත්‍ය අවබෝධය කියලා කියන්නේ. එහෙම නැතුව මේක මමත්වයට අවබෝධ වෙන දෙයක් නෙමෙයි. මේ ඒ කරුණු ටික මතක තියාගෙන ධර්මයේ නියැලෙන්න ඔබ හැම දෙනාටම තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. නිවැරදි ආකාරයෙන් ධර්මයේ කනවැකීවා. නිවැරදි ආකාරයෙන් මේ ධර්මයේ මෙනෙහි කරත්වා. නිවැරදි ආකාරයෙන් තමාගේ ධම්මානුධම්ම පටිපත්ති ධර්මයන් පිහිටා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.